නියෝජකාරකසභා සභාපතිතුමනි, ගරු මුදල් අමාත්‍යතුමා විසින් තුමාගේ අමාත්‍යංශයට අයත් රේගු සහ මුදල් පනත් කීපයක් විවාදය කරන මේ අවස්ථාවේ, විශේෂයෙන් මුදල් අමාත්‍යංශයේ සම්බන්ධ කාරණා පිළිබඳව කීපයක් පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු මුදල් ඇමතිතුමනි, යහපාලන ආණ්ඩුවේ දෙවැනි මුදල් ඇමතිතුමා තමයි ඔබතුමා. පළවෙනි මුදල් ඇමතිතුමා යහපාලන ආණ්ඩුවේ එතුමට අවුරුදු එකහමාරක් යනකොට එතුමට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ මුදල් අමාත්‍යවරයා පත් කිරීමම නීති විරෝධී. මොකද යහපාලන ආණ්ඩුවකට එවැනි මුදල් ඇමතිවරයෙක් පත් කරන්න බෑ. මොකද මුදල් ඇමතිතුමා හිටපු මුදල් ඇමතිතුමාට විනිමය සම්බන්ධ චෝදනාවක් තිබුණා. එතුමට රේගුව සම්බන්ධ ව්‍යාපාරයක් තිබුණා. එතකොට විනිමය සම්බන්ධ චෝදනාවක් තියෙන, රේගුව සම්බන්ධ ව්‍යාපාරයක් තියෙන කෙනෙක් මුදල් ඇමතිවරයෙක් හැටියටපත් කිරීමම යහපාලන ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැහැ. කෙසේ වෙතත් මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ මැදිහත්වීම මත එතුමා අයින් කරගන්න යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඒක කියන්නේ තනිකර ඒක පිටිපස්සේ මලික් සමරවික්‍රම ඇමතිතුමා හිටියා කියලා තමයි කියන්නේ. දැන් අලුත් මුදල් ඇමතිතුමා මංගල සමරවීර ඇමතිතුමා. දැන් ඔබතුමාටත් මේ ආණ්ඩුව ටිකක් බයයි. ඒක තමයි ඔබතුමාට මේ මුදල් ඇමතිකම දීලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව ඔබතුමාටත් පොඩි බයක් තියෙනවා, චන්ද්‍රිකා ඇමතිනිය සම්බන්ධ කරගෙන ඔබතුමා අගමැතික වෙන්න යනවා කියලා. දැන් මේ ඔබතුමාගේ හිතේවත් නැහැ මම දන්නවා. මම කියන්නේ මේ තියෙන බිය ගැන, මම ඔබතුමාට බේරෙන්න මම කියන්නේ මම උදව්වක් කරන්නේ. ඒ නිසා දැන් ඔබතුමාට මුදල් ඇමතිකම දීලා මේ කුණු ටික ඔක්කොම බෙංගාලි බොක්කෙන් වගේ ඔබතුමාට දාලා ඔබතුමත් විනාශ කරන්න හදනවා. ඒක තමයි මම මේ ඔබතුමාට කියන්නේ. ගරු ඇමතිතුමා, ඔබතුමා දන්නවද මං ආදරේ කියලා? ගරු ඇමතිතුමා, ඔබතුමා දන්නවා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා තමුණාන්සේලාගේ ආණ්ඩුව බලයට පත් වෙනකොට මේ රටේ මිනිස්සුගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඊට හේතුව තමයි මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල එකට සංගලණය වෙච්ච ආණ්ඩුවක් හදපු නිසා. ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කව වෙලා ආණ්ඩුවක් හදුවා ඇමතිතුමා. අපි ඉතිහාසෙවත් හිතුවේ නැහැ TN එකයි හෙළවුරුමේ එකට වේදිකාවේදී කියලා. හැබැයි ඉඳගත්තා. එතකොට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, TN එකත් හෙළවුරුමේත්, ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන්ගේ සමාජිකව 60,000ක් මරපු එක්සත් ජාතික පක්ෂයත් එක්කත් ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව හදන්න වේදිකාවට නැක. ඒ නිසා මේ රටේ මිනිස්සු ගරු ඇමතිතුමා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. මේ ප්‍රධාන පක්ෂ සියල්ලකට එක්කවුලා මේ ආණ්ඩුව හදපු නිසා මේ රටේ ආර්ථිකය හදලා දැවැන්ත විප්ලවීය වෙනසක් වෙයි කියලා මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා. ගරු මුදල් ඇමතිතුමනි, ඔබතුමා සාමාන්‍ය මේ රටේ ආර්ථිකය ගල හදන මේ සාමාන්‍ය ගණිතය මම ඔබතුමාට කිව්වොත් තමුන්නාසෙ දන්නවා අපි 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව බාර දෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය තිබුණේ 7%. ඒ වගේම ඔබතුමා දන්නවා 2015 වෙනකොට මේක 5%, මේක 2016 වෙනකොට 4.5%, 2017 වෙනකොට 3.1%, දැන් 18 මුල් කාර්තුව වෙනකොට මම දන්නේ හරියට ආරංචි හැටියට 2.7% කියන එක තමයි කියන්නේ. දැන් මේ තමයි මේ රටේ මිනිස්සු විශේෂයෙන් හිතුවා කබීර් රෂීම් ඇමතිතුමා සාමාන්‍යයෙන් ඉතිහාසයේ අපේ රටේ අහලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැදුවොත් මිනිස්සුන්ගේ අතමිට සරු වෙනවා කියලා. ඒ තමයි JR ජයවර්ධන මහත්තයාගේ ඉඳලා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ මිනිස්සුන්ට හැම වෙච්චදී. අද එහෙම වෙලා තියෙනවා කියලා ඔබතුමා කෑගල්ලේම කිල්ල කියන්න බෑ. ඔබතුමාට දෙකේ දෙකේ පොල්ලකින් තමයි කණ්ඩ වෙන්නේ. මොකද ඔබතුමා දන්නවා මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. දැන් ඔබතුමා ගරු මහාමාර්ග ඇමතිතුමා, මම වෙන මොකක්වත් ඕනේ නැහැ නේ, ඔබතුමාගේ අමාත්‍යංශයේ පහුගිය අවුරුදු කීයක මුදල් ටික ගෙවා ගන්න ඔබතුමා උත්සාහ කරනවද කියලා මට කියන්න. මම ඔබතුමාට මගේ ඇමතිතුමා පරණ 2000, ඒ කියන්නේ 2014 ගෙවලත් නැද්ද? 2014 ගෙවලත් නැද්ද? හැබැයි ඇමතිතුමා, ගරු ඇමතිතුමා, ඒ බිලියන 70ම, ගරු ඇමතිතුමා, ඒ බිලියන 70ම කරපු වැඩවලටනේ ඔබතුමාලා ගෙව්වේ. එහෙනම් මොනවටද? එහෙනම් මට ඔබතුමා කියන්නේ 1 බිලියනයක් වැඩ නැතුව කරපු දේවල්? ඇමතිතුමා බිලියන 70ම කරේ වැඩ. හැබැයි ගරු ඇමතිතුමා, ඇමතිතුමා මතක තියාගන්න මගේ ගරු ඇමතිතුමා, බැඳුම් කරෙන් විතරක් බිලියන 800ක් ගැව්වා. ඇමතුමා වැඩ කරපුටන ගෙව්වේ බැදුම් කරෙන් තම උන්නාසල ගැවන බිලියන අටසය හරි මොකද
ඇමතුමා
මේක මතක තියාගන්න
ඇවිල්ල මිනිස්සර් හබීර් කසිම්
Honorable member, I want to raise the point of order. He asked whether the 80 billion was for work done. The 80 billion we had to pay was පොදුජනයාගේ ඉඩම් බලෙන් පවරගෙන ඕවට තඹ සතයක් ගෙවල නැතුව මිනිස්සු රෑට දොට්ට දාලා බලෙන් ගත්ත ඉඩම් වලට අපි
Thank you, Honorable Minister. ඔබතුමා මතක තියාගන්න මේ මිනිස්සුන්ගේ ඉඩම් අත්පත් කරගත්තේ රාජපක්ෂ මහත්තයලට ගෙවල් හදන්න නෙවෙයි. දකුණු අධිවේගී මාර්ගය හදන්න දකුණු අධිවේගී මාර්ගයේ මිනිසුන්ගේ ඉඩම් අත්පත් කරගත්තේ. කටුනායක අධිවේගී මාර්ගය හදන්න ඉඩම් අත්පත් කරගත්තේ. මහනුවර අධිවේගී මාර්ගය හදන්න ඉඩම් අත්පත් කරගත්තේ. ඒ නිසා ඇමතිතුමා වටරවුම් පාර හදන්න ඉඩම් අත්පත් කරගත්තේ. ඒ නිසා මහමාර්ග අමාත්‍යාංශය සීල ඉඩම් අත්පත් කරගත්තේ. අධිවේගී මාර්ග හදන්න මහමාර්ග හදන්න. එහෙම නැත්නම් ගෙදර යන දේවල් වලට නෙවෙයි. ඒවට වන්දි ගෙවන්න ඕනේ. ඒක තමයි නීති ඇමතිතුමා. ඉතින් ඒ නිසා අපි බලයටපත් වුණා නම් අපි බලයටපත් වුණා නම් අපි ඒව ගෙවනවා. අපි වගකීමකින් ඔබතුමාට කියනවා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියනවා. ගරු ඇමතිතුමා. ඇමතිතුමා මම ඔබතුමාට ඔබතුමාට බාධා කරේ නැහැ. පක්ෂයේ මහලේකම්තුමාටයි අනාගත අගමැතිතුමාටයි මම දෙන්නටම බාධා කරේ නැහැ. ඒ නිසා නෑ විනාඩියක්වත් දෙන්න බෑ. බෑ විනාඩි තප්පරයක්වත් දෙන්න නෑ. This is my time. ඒ නිසා ගරු මුලස්සනේ සභාපතිතුමනි මම ඔබතුමාට කියනවා මෙරටේ ආර්ථික වර්ධන වේගය 7ට තිබුණ ආර්ථික වර්ධන වේගය තමුනාසෙල 2.7%ක අඩු කරලා තියෙනවා. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි මම ඔබතුමාලගෙන් අහනවා තමුනාසෙලගෙන් අහනවා ගරු මංගල සමරවීර අපේ ඇමතිතුමා මම තාම හිතන්නේ තමුනාසෙ මේ පැත්තට එන්න ඕනේ කියලා. තමුනාසෙ ඉන්න ඕනේ ওই පැත්තේ නෙවෙයි. තමුනාසෙ ඉන්නේ වැරදි පැත්තේ. ඒ නිසා ගරු ඇමතිතුමා ගරු මංගල සමර ඇමතිතුමා ඔබතුමාලා නම් මතක ඇති මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට තමුන්නාන්සේලකව රැසියා දසලක්ෂයක් දෙනවා කියලා. තමුන්නාන්සේලගේ මැතිවරණ ප්‍රකාශයේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමත් ඉන්නවා ඒක ළඟ ඉදගෙන. තමුන්නාන්සේලා සභාපති. හරි. ඉතින් ඔබතුමාලගේ හැබැයි සභාපති කොටඩි පක්ෂයේ මහලේකම්කමට බලය තිබුණා. ඔබතුමා එතුමාගේ බෙල්ල කැපුවා. දැන් බොරුවට ෂේප් කරන්න එපා. ඒ නිසා පක්ෂයේ ලේකම්කම ගැන බලතල තියෙන කෙනෙක් වැඩ කරපු කබීර් රෂීම් මහත්මයාගේ බෙල්ල කපලා දැන් නිකන් සභාපති කැරක්ටරලේ දෙන්න හදනවා. තේවට අහුවෙන්නේ කබීර් රෂීම් මහත්මයා. ඒ නිසා මම ඔබතුමාට කියාගෙන ආවේ ගරු ඇමතිතුමා තමුන්නාන්සේලා එදා 2015 බලයට පත් වෙනකොට තමුන්නාන්සේලා කිව්වා රැකියා දසලක්ෂයක් දෙනවා කියලා. තමුන්නාන්සේලා එහෙම කියපු තමුන්නාන්සේලා දන්නවා ඔබතුමාලා බලන්න 2014 මහ බැංකු සංඛ්‍යාලේඛන කරු මංගල සමර ඇමතිතුමා අපි 2014 මේ ආණ්ඩුව බාර දෙනකොට රැකියා ලක්ෂ 84ක් තිබුණා. තමුන්නාන්සේලා 2017 මහ බැංකු වාර්තාව ගන්න ඔබතුමාලගේ මොකද තියෙන්නේ රැකියා ලක්ෂ 82යි තියෙන්නේ. ඒකෙන් 4-2ක් වාෂ්ප වෙලා තමුන්නාන්සේලා රැකියා ලක්ෂ 10ක් දෙනවා කියපු ආණ්ඩුව අවුරුදු 2කට පස්සේ මහ බැංකු වාර්තාව අරන් බැලුවාම තමුන්නාන්සේලාගේ තියෙන රැකියා ලක්ෂ 2යි. එහෙනම් තමුන්නාන්සේලා රැකියා ලක්ෂ 10ක් දෙනවා කියලා බලයටපත් වෙච්ච මේ ආණ්ඩුව මේ කාලය තුල තමුන්නාන්සේලා දීලා තියෙන රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙල මොකද්ද කියලා අපි තමුන්නාන්සේලාගෙන් අහනවා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි තමුන්නාන්සේලා රුපියලේ අගයට කරපු දේ ඔබතුමාලා දන්නවා 2014ට සාපේක්ෂව රුපියල 120කින් බාදු වෙලා තියෙන ගරු මුදල් ඇමතිතුමා. ඒකේ පාඩුව විදේශ රැයවල දේශීය අගය ගත්තොත් බිලියන 800ක් ඇමතිතුමා රුපියලේ අගය නිසා තමුන්නාන්සේලාට ඒ දේශීය ණයවල අගය බිලියන 800ක් තමුන්නාන්සේලාට අද සිද්ධ වෙලා තියෙන ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා බිලියන 800ක්. ඇමතිතුමා මහින්ද රාජපක්ෂ ඇමතිතුමාගේ කාලේ බිලියන 500 ගියේ මේ කියපු සියලු සංවර්ධන වැඩවලට. දකුණේ අධිවේගී මාර්ගය හදන්න, මහනුවර අධිවේගී මාර්ගය සැලසුම් කරන්න, කටුනායක අධිවේගී මාර්ගය හදන්න, ඒ වගේම හම්බන්තොට වරාය හදන්න, හම්බන්තොට ගුවන්තොටුපළ හදන්න, නොරච්චෝලේ බලාගාරය හදන්න මේ සියල්ලටම ගියේ ගරු ඇමතිතුමා බිලියන 500යි. තමුන්නාන්සේලා මේ රුපියල අගේ මේ රුපියල අගය මේ අවම වීම නිසා අපේ ණයවල වෙච්ච වැඩිවීමේ ප්‍රමාණය විතරක් බිලියන 800ක්. තමුන්නාන්සේලා මොනතරම් අකාර්යක්ෂම පාලනයක්ද? තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්තිය මොනතරම් වැරදිද? ඒ නිසා තමුන්නාන්සේලාට කියනවා තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. තමුන්නාන්සේලා මේ රටට කරලා තියෙන දේවල් තමුන්නාන්සේලා මතක තියාගන්න. ඊළඟට ගරු
This member is misleading the house. There is a no. You can't mislead the house. The dollar, the Sri Lanka's currency has not dropped. There is an international gain.
That's the point of view. ගරු මුලස්සනේ සභාපතිතුමනි අපේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි ඊළඟට මම ඔබතුමාට කියනවා තමුන්නාන්සේලා තමුන්නාන්සේලා එක පැත්තකින් හිම කරා ඒ විතරක්ද තමුන්නාන්සේලා ජනවාරි මාසේ 8 වෙනිදා බලයට පත් වුණාට පස්සේ තමුන්නාන්සේලා බඳුන් කරව වංචාවෙන් මේ රටට කරපු විනාශය කීයද බඳුන් කර වංචාවෙන් මේ රටට කරපු විනාශය ට්‍රිලියනයි කබිර රසි මහත්තුමා මේකටත් උත්තරයක් දෙන්න කබිර රසි මහත්තුමා බැදුම් කර වංචාවේ මේ රටට වෙච්ච පාඩුව කරු ඇමතුමා ට්‍රිලියනයක් 1 ට්‍රිලියන් ආණ්ඩුව බලයට පත් වෙලා බැදුම් කර වංචාවේ මේ රටට වෙච්ච පාඩුව ට්‍රිලියනයක් කරු ඇමතුමා තමුන්නාන්සේලා ඒ ට්‍රිලියනේ තමුන්නාන්සේලා දැන් කොහොමද අය කරන්නේ තමුන්නාන්සේලා ගැව්වා 2014 අපි බාර දෙනකොට මේ රටේ රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන 1යි තමුන්නාන්සේලා 2018 දෙසැම්බර් වෙනකොට රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන 2යි තමුන්නාන්සේලා ට්‍රිලියන 1කින් බදු ගහලා තින්නේ ඇයි තමුන්නාන්සේලා බදුන් කර වංචාවේ කරපු හොරකම වහගන්න එක පුද්ගලෙක් බදුන් කර හොරකම කරා මේ රටේ ජීවත් වෙන මිලියන 22කම බදුන් කර වංචාවට බදු ගෙවනවා හොඳට මතක තියාගන්න තමුන්නාන්සේලා එක පුද්ගලෙක් කරපු බදුන් කර වංචාව නිසා එක පුද්ගලෙක් ගත්ත තීන්දුව නිසා රටට වෙච්ච පාඩුව ට්‍රිලියනයි ඇමතුමා 1 ට්‍රිලියන් 1 ට්‍රිලියන් ගණන් හිලව් තමුන්නාන්සේ හදලා බලන්න තමුන්නාන්සේ තමුන්නාන්සේලා හිතාගෙන ඉන්නවා ගරු ඇමතුමා තමුන්නාන්සේලා හිතාගෙන ඉන්නවා ට්‍රිලියන් ලේට බින්දුද කවුද මේ අහන්නේ විමල් වීරවංශ මහත්තුමාගේ සපත්තු හොදපු මන්ත්‍රීතුමා අහනවා ට්‍රිලියනේට බින්දු කීයද කියලා විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ සපත්තු හොදලා සභාපතිකම් ගත්ත මන්ත්‍රීතුමා අහනවා ට්‍රිලියනේට බින්දු කීයද කියලා අනේ අනේ මන්ත්‍රීතුමා තමුන්නාන්සේ පොඩ්ඩක් මේ තමුන්නාන්සේ හිතාගෙන ඉන්නවා තමුන්නාන්සේ මේ සිරි කොටට ගිහිල්ලා රෑට රෑට එක එක්කෙනා හිරේ දාන්න නඩු හදලා ෆයිල් හැදුවට තමුන්නාන්සේ මහා මොලකාරයා කියලා තමුන්නාන්සේ ජපානයේ කරේ මොනවද කියලා අපි දන්නවා මගෙන් අහගන්න එපා තමුන්නාන්සේ ඒ නිසා ඒනිසා මුලසනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ කරු ඇමතුමා බැඳුම් කර වංචාව නිසා මේ රටට වෙච්ච පාඩුව ට්‍රිලියනයක් තමුන්නාන්සේලා ඒ ට්‍රිලියනයට හා සමානව ජනතාවට තමුන්නාන්සේලා බදු ගහලා තියෙනවා තමුන්නාන්සේට ගාන හදන හැටි තමුන්නාන්සේට මම කියලා දෙන්න ශාතමන්තුමා තමුන්නාන්සේට ඔබතුමාලා හිතාගෙන ඉන්නවා බැඳුම් කර හඳ මම කියන්න ඔබතුමාලා හිතාගෙන ඉන්නවා මේ බැඳුම් කර වංචාවේ පාඩුව බිලියන 12යි දැන් මහා බැංකුවේ මිලියන 12ක් අයින් කළා තහනම් කළා තියෙනවා ඒකට එතකොට මේක රිපෝරුයි කියලා ගරු මන්ත්‍රීතුමා බැඳුම් කර වංචාවේ පාඩු දැන් ඉදකින් එකට එනවා තමුන්නාන්සේලා හිතුවද මහා පොළ ශිෂ්‍යත් අරමුදලේ මහා බැංකුව වතුම් කර හොරකම් කරයි කියලා තමුන්නාන්සේලා හිතුවද නැහ් බන්දුල ගුණවර්ධන මහත්තුමාගේ වෙලාවත් මට තියෙනවා ඒ නිසා තමුන්නාන්සේලා හිතුවද මහා පොළ ශිෂ්‍යත් අරමුදලෙන් බැඳුම් කර හොරකම් කරා කියලා ඒකෙන් මහා පොළ ශිෂ්‍යත් අරමුදලට වෙච්ච පාඩුව තමුන්නාන්සේලා දන්නවද තමුන්නාන්සේලා දන්නවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බැඳුම් කර වංචාවට සම්බන්ධ වුණා කියලා ඒකෙන් වෙච්ච පාඩු ටික තමුන්නාන්සේලා දන්නවද ඒ නිසා ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සේලා මතක තියාගන්න තමුන්නාන්සේලා ඒ වගේ වෙච්ච පාඩුව තමුන්නාන්සේ කියන්නේ ඔබතුමාගේ කතාවේ කියන්න සපත්තු හොදලා ඒ කාලේ වෙච්ච පාඩුව
කියන්නේ
ඒ නිසා ගරු සභාපතිතුමනි
Let me explain. Give me the mic. In 2013, under Mahinda Rajapaksa, there was a committee set up to approve the UGC to invest their monies in any place they wanted on their own.
We have not invested, Honorable Minister, but we have not invested during our time. We have not invested during our time, Honorable Minister. What rubbish? Tamunnasara Buluanda Apekale. Obatumata Kenna Buluanda Apekale. Meva Karai Gila. ඔබතුමාට කියන්න පුළුවන් ද අපේ කාලේ කරයි කියලා ඔබතුමාට කියන්න පුළුවන් ද 2015ට කලින් ඇමතුමා දැන් ඔබතුමයි පොඩයි හොඳයි ඇමතුමා දැන් ඔබතුමයි මමයි අද හව හෙට ඔබතුමයි මමයි හෙට ඔබතුමයි මමයි විවාදයකට එන්න ලෑස්ති වෙලා හිටියේ ඔබතුමා නෑ දැන් ඔබතුමයි අජිත් ඇමතුමත් why are you getting angry So why are you getting angry? ඇයි ඔබතුමාට ඔච්චර තරහ යන්නේ? ගරු ඇමතුමා ඔබතුමයි මමයි අජිත් පෙරේරා ඇමතුමයි හෙට බලේ වැඩසටහනට අපි දිනවෙන් කරන් හිටියා. අවසාන මොහොතේ ඔබතුමයි කවලංගු කරා. ඔබතුමයි හෙට එන්නේ විවාදෙට. ඔබතුමයි එන්නේ හෙට විවාදෙට. ඒ විවාදෙට ඔබතුමා එන්න මම ලෑස්තියි විවාදෙට. මට දැනුම් දුන්නා බලේ වැඩසටහනට එන්න කියලා ඔබතුමයි අජිත් පෙරේරා ඇමතුමයි එනවා කියලා. මම ලෑස්ති වෙලා හිටියා. අවසාන මොහොතේ ඔබතුමාට අසනීපයි කියලා අවලංගු නැයි කිව්වා.
එන්න ඔබතුමා
නෑ ඔබතුමා මට you challenge me no honorable minister so you want me to come no all right මට සමාවෙන් ඔබතුමා ජේෂ්ඨ පුරවැසියෙක් මං ඔබතුමා වගේ අමාත්‍යවරයෙක් එක්ක විවාද කරන එක වාසි නැහැ. මං එන පසුබෙල එක්කෙනෙක් එක්ක ගිහිල්ලා විවාද කරන්න. හොඳයි එමුතුමා. ඔබතුමා හිතනවා නම් ඔබතුමා එච්චර උසස් කෙනෙක් කියලා ඔබතුමා එහෙම හිතා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට අබතුමා ඔබතුමා තාණ්ඩුවේ කැබිනට් ඇමතුරියත් මමත් හිටපු ඇමතුරියෙක් කෙනෙක් මතක තියාගන්න. ඔබතුමාට කලින් මම දේශමාලනය කරලා දෙනවා ඒකත් ඔබතුමා මතක තියාගන්න. හරි. ඉතින් ඒ නිසා අමතුමා ඒ නිසා නෑ ඔබතුමා අපි එහෙම කරනවා. අපි ඔබතුමා අපිට එහෙම කියන එක සාධාරණ නෑනේ. ඔබතුමා එහෙම කියන එක සාධාරණ නෑනේ අමතුමා. දැන් ඔබතුමා එහෙම කියන එක සාධාරණ නෑනේ. හරි. ඉතින් ඒ නිසා නෑ මට ඔබතුමාගේ වේදනාව තේරෙනවා. නෑ මට ඔබතුමාගේ වේදනාව තේරෙනවා. මට ඔබතුමාගේ වේදනාව තේරෙනවා. සුගත දාස අධිකාරිය පිළිබඳ තමුන් නාන්සෙලාට ඉතින් අවුරුදු 3-4ක් තිබ්බනේ දෙයි හාමුදුරනේ. ඉතින් ඔය සුගත දාස පිළිබඳ තමුන් නාන්සෙලා නඩු දාන්න තිබ්බනේ. තමුන් නාන්සෙලාට නඩු දාන්න තිබ්බනේ. දැන් තමුන් නාන්සෙලා ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කිව්වා විශේෂ අධිකරණයට පළවෙනියට ගෙන මහින්දානන්දගේ නඩුව කියලා. ඊයේ නීතිපතිකෙන් කිව්වනේ කැරම් බෝඩ් නඩුව ගේනකොට විශේෂ අධිකරණයට. දැන් එතකොට මේ රටේ වෙලා තියෙන ලොකුම වංචාව තමයි කැරම් බෝඩ් වංචාව. තොර නීතිපතිතුමා අයියා කියනවා විශේෂ අධිකරණය ගන්න පළවෙනි නඩුව මහින්දානන්දගේ නඩුවලු ගන්නකෝ අපි බලන් ඉන්න ගන්නකම් තමුනාසලේ තනද නඩු ගත්තා කියලා අපි කටවල් හායි කියලා තමුනාසලේ තනද අපි කටවල් හන්න නඩු දාලා තමුනාසලා විශේෂ අධිකරණ හැඩුවේ දේශපාලන පරිගණින් කරන්නද മന്ത്രിවරු හිරේ දාන්නද තමුනාසලගේ විශේෂ අධිකරණයේ හෙළුවැල් අයියා ගැලවුණා තමුනාසලා කිව්වා විශේෂ අධිකරණේ පළවෙනි නඩුව ගන්න මහින්දානන්දගේ කියලා මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව කියලා අයියා නීතිපති දනුන් දුන්නා තමුන්නාන්සලගේ දේශපාලන ඊයම දැක්කා. ඒ නිසා තමුන්නාන්සලා අපිව මේ බය කරලා කෑ ගහලා තමුන්නාන්සලා උත්සාහ කරනවා. තමුන්නාන්සලා මොකද්ද? මොකද්ද?
නුවර ගිහිලා බය පැනලා දිව්වේ සංවිධායක
මොයාගෙන ගරු මුලස්සනේ සභාපතිතුමනි. මම කියාගෙන ආවේ ගරු සභාපතිතුමනි විමල් වීරවංශ ඇමතිතුමාගේ කාලේ එතුමාගේ අමාත්‍යංශයේ සභාපති කෙනෙක් ඉඳියා සියලු කොන්ත්‍රාත් වලින් 1/3ක කොමිස් මුදලක් ගත්තා. ඒ සියලු කොන්ත්‍රාත් වලින් කොමිස් මුදලක් 1/3ක ඇයි ඔබතුමා කලබල වුණේ? ඇයි කලබල වුණේ ඔබතුමා? ඒ නිසා ඒ සභාපතිවරයා ඉතින් ඒ සභාපතිතුමා ගැන මම කතා කරන්නේ නැහැ මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා මම කියාගෙන ආවේ ඉතින් ඇයි මෙච්චර මේ කලබල වෙලා ආණ්ඩුව? දැන් ඔබතුමාලගේ අවස්ථාවේ උත්තර දෙන්නකෝ. අර බලන්නකෝ අර මුදල් ඇමතුමා ගෞරවණීය විදිහට අහගෙන ඉන්නවා. හරි. ඉතින් මොකද ඉතින් හරි මම පට්ටපාල් බොරු නම් කියන්නේ. ඉතින් මම කියන්නේ බොරු නම් ඔබතුමාලා උත්තර දෙන්නකෝ. තමුණාංශලා කියනවා
විනාඩි දෙකක් තියෙනවා.
No I had 30 minutes. එතුමාට විනාඩි
15ක් තිබුණා මට 5 minutes already giving 2 minutes තියෙනවා.
නෑ නෑ බන්දුල ගුණවර්ධන ඇමතුමාට විනාඩි 15ක් තිබ්බා කාර්ක සභා සභාපතිතුමනි මට විනාඩි 15ක් තිබ්බා
බන්දුල
ගුණවර්ධන ඇමතුමාගේ විනාඩි 15ක් මං ගත්තා ඒතර මට විනාඩි 30ක් තියෙනවා මම බලාගෙන ඉන්න මුලසනේ සභාපතිතුමනි මම බන්දුල ඇමතුමාගේ විනාඩි 7යි තාම කතා කරලා
තියෙන්නේ විනාඩි 5යිද 15යිද
15යි බන්දුල ගුණවර්ධන ඇමතුමාට විනාඩි 15ක් තියෙනවා ඔතන ලිස්ට් එක බලන්න ඒ නිසා මම කියපු එකක් හරි වැරදි කියලා කියනවා නම් තමුණාන්සලා මේ පිළිබඳව ඔබතුමාලගේ කතාවල උත්තර දෙන්න අපි කියනවා තමුණාන්සලා ඩොලරය ගරු මන්ත්‍රීතුමා ඩොලර් එක අවම වීම නිසා රුපියල් බිලියන 800ක් ණය වැඩි වෙලා නැත්නම් තමුණාන්සේ කියන්නකෝ බිලියන 800ක් වැඩි වෙලා නැත්නම් කියන්නකෝ තමුණාන්සේලා ආර්ථික වර්ධන වේගය 2.4 අඩු වෙලා නැත්නම් ඔබතුමාලා කියන්නකෝ තමුණාන්සේලා බැඳුම් කර වංචාවෙන් ඒ වගේ පාඩුවක් වෙලා නැත්නම් කියන්නකෝ ඔබතුමාලා ඇමතුමා කියන්නේ
ලරේ නිසා අය කියන මුදල අපිට අහිමි වෙලත් නැහැ
මට ඇමතුමා තව පාරක් සමාවෙලා කියන්න මට අහුන්නේ නැහැ තව පාරක් සමාවෙන්න මට ඔබතුමා කියන්නේ අහුන්නේ
නැහැ මම කිව්වේ ආර්ථික වර්ධන වේගය මේ කාර්තුවේ 2.3ට අඩු වෙලත් නැහැ
ඇමතුමා ගිය අවුරුද්දේකද ඇමතුමා
හරි 3.1
ආයි හරි හරි එච්චරයි අපි දෙනකොට 7.3 Thank you sir Thank you
ඒ වගේම ඩොලරේ මේක අඩු නැයි කියලා අපේ ණය වැඩි වෙලා නැහැ ඒකත් බොරුවක්
ඇමතුමා 131කට ණය ගෙවන්න වුණාම ඒක 162කට ගියාම අපිට එන එකක් වෙන්නේ. ඉතින් මේ රටේ මුදල් ඇමතුමා කියනවා නම් ඉතින් මේ රටේ මුදල් ඇමතුතුමා කියනවා නම් මේ ඩොලරය මේ වැඩිවීම නිසා අපිට පාඩුවක් වෙලා නැහැ කියලා මේ රටේ මුදල් ඇමතුතුමා කියනවා නම් හරි ඇමතුමා. මේ රටේ මුදල් ඇමතිතුමා මේ රටට කියනවා ඩොලරේ වැඩිවීම නිසා මේ රටේ ආර්ථිකයට කිසිදු බලපෑමක් නැත. හරින එක මුදල් ඇමතිතුමා කියන්න හොඳයි ඔබතුමාගේ ඔබතුමාගේ ඉල්ලීමම් පිළිගන්න හරි එක මෙරටේ මිනිස්සුන්ගේ ඇමතිතුමා මගේ ප්‍රශ්නය ඇමතිතුමා ඔබතුමා දන්නෝ 2014 අපි මේ ආණ්ඩුව බාර දෙනකොට ඇමතිතුමා රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන 1යි හැබැයි 2018 දෙසැම්බර් වෙනකොට ඔබතුමා රාජ්‍ය බදු ගන්නවා ට්‍රිලියන 2ක් තමුනාසෙලා 100ට 100ක් මිනිස්සුගෙන් බදු ගන්නවා තමුනාසෙලා බදු නොගහන්නේ මොනවටද කියලා කියන්නේ තමුනාසෙලා බදු ගන්න නැත්නම් මොකටද කියලා කියන්නේ තමුනාසෙලා මිනිස්සුට මේ බදු මුදල් ගෙවන්න බෑ ඇමතිතුමා හොර සල්ලි වලට ගහන්න ඇමතිතුමා 100ට 100ක් හොඳයි හැබැයි මේ බදු ගහන්න ඔබතුමා හොර සල්ලි වලට විතරද ඔබතුමා මේ රටේ ජීවත් වෙන ජනගහනයට වැඩිය ඇමතිතුමා මේ රටේ ජීවත් වෙන ජනගහනයට වැඩිය ජංගම දුරකථන තියෙනවා ජංගම දුරකථන පාවිච්චි කරලා හැම කෙනෙකුටම මේ බද්ද බලපානවා එතකොට මොකක්ද ඇමතිතුමා
ගත්ත අර නිව්යෝක් ටයිම්ස් වල තියෙන විදිහේ අර ගත්ත ඒවට අපිට ටැක්ස් ගහන්න බෑ
ආ ඒවට ගහන්න බෑ ක්‍රෙඩිට් කාඩ් ඇමතිතුමා ඒකට නීතියක් හදුවා නම් හොඳයි
ක්‍රෙඩිට් කාඩ්
ගරු ඇමතිතුමා ඊළඟට මම ඔබතුමාට කියනවා ඒ විතරක් නෙමෙයි කරු ඇමතිතුමා දැන් ඔබතුමා බලන්න ගරු ඇමතිතුමා මේ රටේ අපේ ආණ්ඩුව කාලේ තිබුණ ලොකුම සංවර්ධන වැඩපිළිවෙල තමයි සංවර්ධනය ගරු ඇමතිතුමා ඔබතුමා දන්නවා දැන් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක 116කින් අඩු වෙලා මෙරටේ සංවර්ධන ශේෂ්ත්‍රයේ 116කින් කඩාගෙන වැටලා ඇමතිතුමා ඒ විතරක් නෙමෙයි ඔබතුමා බලන්න රාජ්‍ය බැංකුවල non-performing loans වල percentage එක තිබෙ කරු ඇමතිතුමා 103යි අද 107කට වැඩි වෙලා අද මූල්‍ය සමාගම් වල නොගෙවන ණය තිබෙ ඇමතිතුමා 105යි අද 115කට වැඩි වෙලා ඔබතුමාලා මේව හොඳට බලන්න තමුනාසෙලා කියනවා සල්ලි දෙනවා කියලා NDB බැංක එකේ ඇමතිතුමා තමුනාසෙ බලන්න NDB බැංක එකේ කියද non-performing loans කියද percentage එක තිබෙ 3% now it has gone to 7% 107යි මිනිසු ගෙවන්නේ ඇමතිතුමා මිලියන 100ක් ආයෝජනය කරන්න ෆිනෑන්ස් සමාගමට දුන්නම ෆිනෑන්ස් සමාගමට හම්බෙන මිලියන 85යි මිනිසු මිලියන 15ක් ගෙවන්නේ එතකොට කොහමද ෆිනෑන්ස් සමාගම් දුවන්නේ එහෙමද කොහමද බැංකු දුවන්නේ ඇමතිතුමා හැම ඔබතුමාලා හැමදේම අපේ යාළුවන්ට බාර දෙනවා ඉතින් ඇමතිතුමා ඔබතුමාලා දැන් ඔබතුමාලා ඉතින් තමුනාන්සලා ඇයි බැඳුම් කරෙන් හොරකම් කරේ නං ඇයි බැඳුම් කරෙන් හොරකම් කරේ කියන්නේ ඔබතුමාමට ඇයි බැඳුම් කරෙන් කරේ හොරකම් කළා නෑ ආ හරි මේ රටේ මුදල් ඇමතිතුමා කියනවා මේ රටේ ජනතාවගේ හැම පිටිස බැඳුම් කරෙන් හොරකමක් වෙලා නෑ කියලා ඩොලරේ වැඩිවීම නිසා මේ රටට පාඩුවක් වෙලා නැහැ කියලා මුදල් ඇමතිතුමා මේ රටේ විගණකාධිපතිතුමා කියනවා එකෙන් හොරකමක් වෙලා කියලා ජනාධිපති පත් කරපු කොමිසම කියනවා මේකෙන් හොරකමක් වෙලා කියලා ඔබතුමා කියනවා මේකෙන් හොරකමක් වෙලා නැහැ කියලා ඒ නිසා කරු ඇමතිතුමනි මම කියාගෙන ඉන්නේ මේ වෙලා තියෙන මේ ආර්ථිකය මේ කඩාවැටීම මේක මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ අද ශාන්ත මන්ත්‍රීතුමා තමුන්නාන්සේ මට කෑ ගැහුවා තමුන්නාන්සේගේ ගමේ රාජ්‍ය ආයතන වල ගමේ රුපියල් ලක්ෂ 5ට 10ට කොන්ත්‍රාත් කරන කොන්ත්‍රාත්කාරයෝ ඉන්නවා ඔබතුමා කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තමුන්නාන්සේලාගේ වැඩ කරපු කොන්ත්‍රාත්කාරයන් ගැත සල්ලි ගෙවනවද මට කියන්නේ අද සල්ලි ගෙවනවද කියලා කියන්නේ කරු මන්තුමා අද සල්ලි ගෙවන්නේ නැහැ අද මාර්ග සංවර්ධන අධිකාරියේ අවුරුදු ගණන් අබේ පහුගේ කාලේ මේ කිරියල් ඇමතිතුමාගේ කාලේ කරපු වැඩවල මම ඔබතුමාට දොස් කියන්නේ වගේ මුදල් ගෙවන්නේ නැහැ අද ඇමතිතුමා අද මතක තියාගන්න ඇමතිතුමා මේ සංවර්ධනයේ නැවතිච්ච නිසා අද මේ රට සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා අද මිනිස්සුගේ වාහන සීසී ෆිනෑන්ස් කම්පැනි වලින් උස්සනවා අද මිනිස්සුන්ට පඩි ගෙවා ගන්න බෑ අද මංගල සමරවීර ඇමතිතුමා ඔබතුමාට කියන්න ඕනේ මට හම්බුණා මහනුවර රෝහලේට ගියාම දෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොන්තරත් කරුව දෙන්නේ මේ දෙන්නම මට ඇද ළඟට ගෙනල්ලා මට කතා කරා ඒ දෙන්නම මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල කොන්ත්‍රාත් කරුව දෙන්නම අද හෘදයාබාධ රෝගවලට ලක් වෙලා හැම කෙනෙකුටම මිලියන 80යි මිලියන 120යි අවුරුදු දෙකමාරක් සතබක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ගෙවල නැ මහනුවර මාර්ග සංවර්ධන අධිකාරිය ගෙවල නැ මහනුවර වෝටර් බෝඩ් එක ගෙවල නැ මිනිස්සුන්ගේ කොන්ත්‍රාත් කරලා අද ගෙවා ගන්න බෑ ලොරි ටික සීස් වෙලා මිනිස්සුන්ට ඛණ්ඩ දෙන්න බෑ සේවකයන්ට පඩි දෙන්න බෑ මිනිස්සු ගෙවල් වට කරලා අද සාමාන්‍ය ව්‍යාපාරිකයෝ අද වහබන තත්තර ශාන්ත මන්ත්‍රීතුමාපත් වෙලා මේක තමයි යථාර්ථය මේක තමයි යථාර්ථය ඉතින් ඒ නිසා මේක ඔබතුමාලා අපිත් එක්ක රණ්ඩු වෙන්න එපා මේක තමයි ඇත්ත කතාව අද මේ රටේ මිනිස් සල්ලි නැ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ මේක ඊටාම බරපතල ආර්ථික කඩාවැටීමක් වෙලා තියෙන්නේ තමුන්නාන්සලා උත්සාහ කරනවා තමුන්නාන්සලා විවිධ යෝජනා දානවා තමුන්නාන්සලා විශේෂ අධිකරණ හදලා මේ ප්‍රශ්න විසඳන්න හදනවා තමුන්නාන්සලා නිව්යෝක් ටයිම්ස් වල තියෙන තොරතුරු අරගෙන ඉවරලා මේ මාතෘකාව වෙනස් කරන්න හදනවා ඒවා වෙනස් කරාට හරියන්නේ නැහැ රටේ සල්ලි නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඒ නිසා කරු මුදල් ඇමතිතුමනි මම ඔබතුමාගෙන් විශේෂයෙන් මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සාමාන්‍ය පන්තිය කොන්ත්‍රාත් කරුවන්ට අපි ඇවිල්ල හම්බුණා මධ්‍යම පලාතේ කොන්ත්‍රාත් කරුවන්ගේ සංගමේ නිලධාරි 100 ගානක් ඇවිල්ලා අද මේ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ මේ මිනිසුන්ගේ වාහන ඔක්කොම සීස් කරලා මේ මිනිසුන්ගේ බැංකු ණය ගෙවා ගන්න බෑ මේ මිනිසු ආතතියෙන් පෙළෙනවා මේ මිනිසු ලෙඩ වෙලා මේ මිනිසු පිස්සුව වෙලා මේ මිනිසුන්ට කියන්න කෙනෙක් නැහැ ඒ සල්ලි ඉල්ලන්න ගියාම කොමිෂන් ඉල්ලනවා ඒ නිසා බරපතල ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙනවා එමෙතුමා ඒ නිසා කරුණා කරලා මොනවා හරි කරලා මේ මුදල් ගෙවීමට තමුන්නාන්සේලා කටයුතු කරන්න මේ මේක යන්න බෑ මේ යන විදියට ඒ නිසා තමුන්නාන්සේලා මේ රටේ ආර්ථිකය ගැන තමුන්නාන්සේලා මොන සංඛ්‍යාලේකන කතා කරත් කරු මුදල් එමෙතුමත් පිළිගත්තා මේක 100 ඉවරයි හොඳයි thank you sir ඔබතුමත් පිළිගත්තා මේක යම් කඩාවැටීමක් තියෙනවායි කියලා ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ තමුන්නාන්සේලා කතා කරනවා සමෘද්ධිය ලක්ෂ 5ක් දෙනවායි කියලා තමුන්නාන්සේලා කතා කරනවා තව තව දේවල් දෙනවායි කියලා තමුන්නාන්සේලා එහෙම දෙන එක හොඳයි හැබැයි මොනව කරන්නත් මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන්න ඕනේ අපි අද පිළිගන්න ඕනේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ කබිරසිම මැතිතුමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කාපු හැමදාම මෛත්‍රී ඔබතුමාගෙත් කමනාප නැහැ කියලා කතා කරපු එකට මම හිතනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කාපු හැමදාම ගරු මැතිතුමා මේ රටේ මිනිස්සුන්ගේ මතයක් තිබුණා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් આવොත් අතමිට සරු වෙනවා සාක්කුවට සල්ලි හම්බ වෙනවා කියලා අදේ මතේ වෙනස් වෙලා අද මිනිස්සුගේ අතේ සල්ලි නැහැ ඔබතුමා දන්නවද රෙදි කඩේකට කියලා බලන්න වෙනද අලුත් අවුරුද්දට වෙච්ච රෙදි ගන්න දෙනවද වෙනවද කියලා බලන්න තමුන්නාන්සලා හાર્ඩ්වෙයාර් එකට කියලා බලන්න මේ රටේ සංවර්ධන ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා අද මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බෑ බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ ගරු මුදල් ලැබතුමාට කියන්නේ මේ පිළිබඳ යම් වැඩපිළිවෙලක් කරන්න කියලා මේ පිළිබඳ යම් වැඩපිළිවෙලක් කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් පරිසරයක් හදන්න ඒක නිලීම කරමින් මම නියඬෙනවා බොහොම ස්තුති
බොහොම ස්තුති ගෞරව කබීර් කසි
ස්තුති මූලාශ්‍ර ඔබවන ගරුමාන්තිතුමනි අද මේ විපක්ෂයේ ඉඳගෙන කෑ ගහන අය හැසිරෙන හැටි දැක්කම මට මතක් වෙන්නේ පැරණි සින්දුවක් අර සීලවති සිල් අරගෙන මකුණු මාරනවා කියන සින්දුව මොකද එයාලා හැසිරෙන කතා කරන්න ආකාරය බැලුවම හරියට හතර පොයට සිල් ගන්න උදවිය වගේ බලේ ඉන්නකොට පන්සිල් පදම පන්සිල් පහම කඩලා ඔවුන් එක එක දේවල් කරලා මේ රටේ තියෙන මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැති කරලා කරන්න පුළුවන් ඔක්කොම වැරදි වැඩ කරලා අද මෙතෙන්ට ඇවිල්ලා කතා කරනකොට මේගොල්ලෝ කියන මේ ඕපදූප බොරු කියනකොට කේන්තියක් නෙවෙයි ඇති වෙන්නේ ඇත්තටම පිළිකුලක් අපේ මහින්දානන්ද අලුත්ගමගේ ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන්ම කතා කරා එක්ස්චේන්ජ් රේට් එක ගැන විනිමය අපේ මුදල් ඇමතුමා ඉන්න වෙලාවෙම කියන්න ඕනේ ඔබතුමා ආර්ථික න්‍යායන් දැනගෙන කතා කරන්න මේක ලංකාවේ ආර්ථිකයේ දුර්වලකමක් නිසා නෙවෙයි නෑ මට කතා කරන් දෙන්න මට ඔබතුමා වගේ කාලේ නෑ හරි ඔව් කියන්න හරි ගේ ගේ
ඔබතුමාගේ සින්දු දෙකක් කිව්වා
ඔව්
ඒකත් ඒ කවි දෙකට
ඔව්
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන
විනිමය ගැන කතා කරනකොට මේ පෞගිය කාලේ ඩොලරය ලෝකේ වටේම සමස්යක් හැටියට ගත්තම ඉතාම ශක්තිමත් වෙලා රුසියාවේ රූබලය අඩු වෙලා තියෙනවා කොලොම්බියාවේ පේසෝ එක අඩු වෙලා තියෙනවා සවුත් ඇෆ්‍රිකාවේ රෑන්ඩ් එක අඩු වෙලා තියෙනවා ඉන්දියාවේ රුපියල අඩු වෙලා තියෙනවා ඒ වගේම අපි බැලුවම කැනඩාවේ ඩොලරය 104.7කින් අඩු වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඩොලරය 6.2කින් අඩු වෙලා තියෙනවා ඒ අනුව ලංකාවේ රුපියල අඩුවීම බැලුවම 2.2කින් තමයි අඩු වෙලා තියෙන්නේ ඒ අනිත් විනිමයත් එක්ක අපි සාපේක්ෂව බලනකොට ඒ නිසා විශය දන්නේ නැතුව බොරුවට මේ ආර්ථික ප්‍රශ්නයක් කියලා මේ රට කඩාවැටුණා කියලා කියන එක අමූලික බොරුවක් මොකද ආර්ථික න්‍යායන් තේරෙන්නේ නැති මිනිස්සුන්ට ඒවා කතා කරන්න එපා කියලා මම කියන්න කැමතියි අද මේ රාජපක්ෂ රෙජීමේ අය උපාසක වෙන්න බලනවා මෙතෙන්ට ඇවිල්ලා මම මතක් කරන්න කැමති 2005 සිට ආණ්ඩු කරපු ඒගොල්ල මොකද්ද කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම දැන් මට හරි සතුටක් දැනුණා මෙයා ඇවිල්ලා බදු ගැන කතා කරනකොට අපි බදු වැඩි කරාලු මම දැක්ක hina වෙන්න ඕන කාරණාවක් රාජපක්ෂ උන්නේ කියනවා දිවයිනේ මම දැක්ක කියලා තියෙනවා මේ 6 වෙනි මාසේ 6 වෙනිදා එයා කියනවා අපේ රජයක් යටතේ බදු 120කින් අඩු කරනවා මහින්ද රාජපක්ෂ මේක මාර වැඩක් රජය හිතු හිතු ආකාරයට අය කරන බදු නිසා ජනතාව බලවත් අසන තත්ත්වයකට පත්විය ඇත. බවත් ඒ නිසා තමන්ගේ රජයක් බලයට පත් වූ විට දැනට පවතින බදු 120කින් අඩු කරන බවත් හිටපු ජනාධිපතිවරයා කියනවා. හරි හරි පොඩ්ඩක් ඉන්නවෝයි කතා කරන්න නැතුව. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ 2012 නොවැම්බර් මාසයේ අයවැයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ මුදල් අමතිවරයා හැටියට 2011 තියෙන තොග සහ සිල්ලර වෙළඳාමට ජාතියේ ගොඩනැගීමේ බද්ද අය කරනවා. දැන් මේ අඩු කරනවා කියන මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ පළවෙනි වතාවට තොග සහ සිල්ලර වෙළඳාමට එයා ජාතියේ ගොඩනැගීමේ බද්ද අය කරලා කිරිපිටිවලට පාන් පිළිටිවලට සීනිවලට පරිප්පුවලට කරවලවලට කොත්තමල්ලිවලට හාල් මැස්සන්ට වැඩි කරනවා. වැට් බද්දත් ඒකත් එක්කම වැට් බද්දත් වැඩි කරනවා. මේ අත්‍යවශ්‍ය ආහාරවලට වැට් බද්ද අඩු කරනවා. රාජපක්ෂ උන්නේ ඕක කරලා කියනවා මම ආවම අඩු කරනවා කියලා. ඒ වුණත් මේ රටේ බදු ප්‍රතිශතය රාජපක්ෂ උන්නගේ කාලේ 14%කට දළදේශ නිෂ්පාදනයෙන් 14%කට අඩු වෙනවා. ඇයි ඒ? ඇයි ඒ අඩු වෙන්නේ? මොකද 2011 තොගසා සිල්ලර වෙළඳාමට NBT එක ගහලා වැට් එක වැඩි කෙරුවට රාජපක්ෂ උන්නගේ ප්‍රතිපත්තිය මොකද්ද? අර කොළඹ අතේ ඉන්න කොන්ත්‍රාත්කරුවෝ පොහොසතුන් ගජ මිතුරන් පවුලේ අයට උදව් කරන්න. එයා මොකද්ද කරන්නේ 2011 සමාගම් බද්ද අපේ අහගන්න සමාගම් බද්ද IMF නියමයක් අනුව 135 සිට 128 දක්වා අඩු කරනවා. වැට් එක වැඩි කරලා හාල් මැස්සෝ පරිපුවලට වැඩි කරලා සමාගම් බද්ද 135කින් 128කින් අඩු කරනවා රාජපක්ෂ උන්නේ. දැන් කියන්න ලැජ්ජ නැතුව කතා කරනවා මෙතෙන්ට ඇවිල්ලා තමන් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? සමාගම් බද්ද ඒක විතරක් නෙවෙයි අඩු කරුවා විතරක් නෙවෙයි මේ රාජපක්ෂ උන්නේ වැට් බද්ද සමාගම් වලට අය කරන වැට් බද්ද 120 සිට 112 දක්වා අඩු කරනවා. මේකයි කරන්නේ 112 දක්වා වැට් බද්දත් අඩු කරනවා සමාගම් වලට. දැන් කියනවා තමුන්නාන්සලා මහා ජනතාව නියෝජනය කරාද කොම්පැනි නියෝජනය කරාද කියලා මෙතෙන්ට ඇවිල්ලා රෙදි ඇඳගෙන කතා කරන්න බලන්න. මේ නිරුවතින් ඉන්න අය මෙතන කතා කරන්න එපා. මම කියන්න කැමැති රාජපක්ෂ උන්නේ ගරු නියෝජකාර්ග සභා සභාපතිතුමනි, මේ රටේ රජයේ චින්තන තටාකය වෙන ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් කියන ආයතනය කියනවා මේ රටේ ඒ දවස්වල 2009 සමාගම් 20ක් තිබ්බා කියලා බිලියනයකට රුපියල් බිලියනයකට වැඩිය ආදායම් උපයන ආයතන. ඒක 2011 වෙනකොට ආයතන 45කට පරිවර්තනය වුණා. රුපියල් බිලියනයක් වඩා උපයන. නමුත් අපි අය කරන බදු ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට අඩු වෙනවා. වැට් බද්දයි ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බද්දත් අපි ගන්න පරිප්පුවලට සීනිවලට කරවලවලට පාන් පිටිවලට ඖෂධ වර්ගවලට හාල් මැස්සන්ට රාජපක්ෂ උන්නේ 120කින් ඉහළ වැඩි කරනවා. නමුත් බඩු ආය වෙන්නේ නැහැ. ඇයි? අර සමාගම් වලට ආය කරන බද්ද අඩු කරනවා. දැන් මේක තමයි ප්‍රශ්නේ. 2012 රාජපක්ෂ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ හිටගෙන මුදල් ඇමතිවරයා හැටියට කියනවා 2012 අයවැයේදී. එයා මොකද්ද කියන්නේ? අපි බදු ගෙවන්න බැරි සමාගම් වලට ප්‍රමාදයක් වුණා නම් එයාලට දෙනවා සහන පොලියට ණයක් ඒ බදු හෙමින් ගෙවන්න කියලා. මේ විදුලි බල මණ්ඩලයේ බිලක් ගෙවපු නැති මිනිහට විදුලි බලය කප්පාදු කරනවා ඊළඟ දවසේ. මේ බදු ගෙවන්න නැති කෝටිපතියන්ට දෙනවා සහන විලකට ණයකුත් එක්ක. මේකත් රාජපක්ෂ උන්නගේ ප්‍රතිපත්තිය. මෙතෙන්ට එලා කතා කරනවා ලැජ්ජ නැතුව. ඊළඟට රාජපක්ෂ මහත්තයාගේ දැන් කතා කරනවා දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න. මේ දේශීය කර්මාන්ත ගැන මම කියන්නම්. 2010 අයවැයේදී රාජපක්ෂ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියනවා මේ රටේ අපි නිෂ්පාදනය කරන ශීතකරණ ඒ වගේම යන්ත්‍ර උපකරණ තියෙද්දි පිට රටින් ශීතකරණ යන්ත්‍රවලට ආනයන බද්ද 130කින් අඩු කරන බව එතුමා මේ පාර්ලිමේන්තුව කියනවා. ඊළඟට පිට රටින් ගේන වායු සමීකරණ යන්ත්‍රවල බද්ද 98%ෙන් අඩු කරනවා කියලා එතුමා කියනවා. දැන් කියනවා මේ රටේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න කියලා. මේ රටේ නිෂ්පාදන කරන භාණ්ඩ තියෙද්දි පිට රටින් ගේන බඩු වලට එදා ඒ බඩු අය අඩු කරා. මොකද්ද? IMF එකෙන් ඒ වෙලාවේ නියෝගයක් කරනවා පිට රටින් මේ බඩු ගෙන්නන්න කියලා. ඒ නිසා පීබී ජයසුන්දර එදා මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දර ප්‍රකාශයක් කරනවා මේ රටේ නිපදවිය හැකි බඩු පිටරටින් ගෙන්වීමට කෝටි දහස් ගාණක් වැය කිරීම මේ රටට කරන ලෝක අපරාධයක් කියලා. ඒක කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. මම ගරු මන්ත්‍රීතුමනි මම කියන්න කැමතියි 2013 ඖෂධ පරිප්පු සීනි හැමදේකම ගැව්වා 2013 2013 ගරු මන්ත්‍රීතුමනි අර 2013 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඊනඟ ප්‍රතිපත්තිය අර තියනවා ලූයි විටෝන් ගුචි බොසිනි කියන අර සන්නම් කළ බාණ්ඩ බ්‍රෑන්ඩඩ් ගුඩ්ස් මොල් විමල් වීරවංශ මහත්තයම ගහන ෂර්ට් බ්‍රෑන්ඩඩ් ගුඩ්ස් ඒවට මොකද කරේ මේ ලංකාවේ පොප්ලින් මේවා ලංකාවේ පොප්ලින් අහගන්න මේවා ලංකාවේ පොප්ලින් හරිද ඒ නිසා මේ ලූයි විටෝන් ගුචිවර කියන බඩුවලට බදු අඩු කරනවා සම්පූර්ණයෙන්ම පිට රටින් ගේන්න ඇයි මෙහෙ ඉන්න කෝටිපතියන්ට එයාගේ පවුලේ අයට අඳින්න ඊළඟට මදක තියාගන්න මේ ආණ්ඩුවම තමයි බලු කෑමට බදු අඩු කරේ බලු කෑමට බදු අඩු කරලා එදාම පරිප්පුවලට සීනිවලට කොත්තමල්ලිවලට බදු වැඩි කරනවා ඇයි තමන්ගේ ගෙදර ඉන්න සුපිරි බල්ලන්ට බලු කෑම ගෙන්නන්න දැන් මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා මේවා ගැන මම ඒ නිසා ගරු මූලාසනය ඔබවන ගරි මන්ත්‍රතුමනි ඊළඟට කියනවා පුද්ගලීකරණය ගැන දැන් නිතරම ඇවිල්ල කතා කරනවා පුද්ගලීකරණය ගැන අපි මේ පුද්ගලීකරණය කරනවා කියලා. එතුමාගේ කරන්නේ කරපු දේවල් කියන්නම්. පළමුුවෙන්ව ඇඹිලිපිටියේ තිබුණු කඩදාසි සමාගමට ඇවිල්ල 2009 අයවැයේදී කියනවා කඩදාසි සමාගම අපි හදනවා මේක විශාල වශයෙන් පරිවර්ධනය කරනවා කියලා. ඊළඟට මොකක්ද කරන්නේ. ඒ වෙනකොට තව අවුරුද්දක් යනකොට කඩදාසි සමාගම ඔස්ට්‍රේලියාවේ රාජපක්ෂ පවුලේ ඥාතියෙකුට එහෙම තොගපිටින්ම සේලාන් බැංකුවේ ණයත් එක්ක තොගපිටින්ම විකුණනවා. ඒක පුද්ගලීකරණය කරනවා. තඹ සතයක් අද ගන්න බැරි වුණා ඒක වහලා දාලා තියෙනවා. මොකද්ද කියන්නේ? ඊළඟට චණ්ඩිකාගේ කාලේ මොකද්ද? NLDB එක පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයිති අඹේවල සහ නිව්සීලන්ඩ් ගොවිපොළ හැරිජාවද්දන්නට 2000 ගාන විකුණනවා. ඊළඟට මේ රටේ තියෙන වැවිලි සමාගම් ටික ප්‍රේමදාස ජනාධිපතිම අවුරුදු 5කට පමණයි ලිව්වේ. ඒක චණ්ඩිකා මැඩම්ගේ කාලේ ඒ බදු ගිවිසුම අවුරුදු 50කට දික් කරේ තමුන්නාන්සලගේ කාලේ. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ 2009න් පස්සේ මහවැලියට අයිති මුතුවැල්ල සහ සිද්ධපුර ගොවිපොළ සෝලි කැප්ටන්ට වික්කා මාවනැල්ල කුටි රබරක පුද්ගලීකරණය කරා ත්‍රස්තවාදීන්ගේ මුදවගත කිලිනොච්චි ගොවිපොළ සෝලි කැප්ටන්ට වික්කා පෝත් සිටියේ අක්කර 50ක් සින්නකර චීන ආණ්ඩුවට ලියලා දුන්නා. ඊළඟට අපේ හමුදා මූලස්ථානය සින්නකරව ලියලා දුන්නා චීන සමාගමකට. දැන් මෙතෙන්ට ඇවිල්ලා ශංග්‍රිලා හෝටලයට මේ ඇවිල්ලා කතා කරනවා ලැජ්ජ නැතුව පුද්ගලීකරණය කරනවා ගැන. තමුන්නාන්සලා බලයේ ඉන්නකොට හැසිරෙච්ච ආකාරය හරියට හිතන්න. අපි මේක මහ ජනතාවට දැනුවත් කරන කාලේ ඇවිල්ලා තියෙනවා. මං තමුන්නාන්සලා දැන් කියන්නම්. දැන් මේ නිව්යෝක් ටයිම්ස් එකේ කතාව ගත්තා. නිව්යෝක් ටයිම්ස් එකේ කතාව මෙතන අද කියන්න වෙලාව නැහැ. නමුත් මෙන්න තියෙනවා බඩු. කන්සෙෂනරි ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් එක. හරි හරි පොඩ්ඩක් ඉන්න. හරි මෙන්න තියෙනවා කී ටර්ම්ස් ඇග්‍රීමන්ට්. ගරු නියෝජකාර්ග සභාපතිතුමනි සැප්ටැම්බර් මාසේ 2014 මැතිවරණයට මාස 3ක් තියෙද්දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපදෙස් මත බාණ්ඩාගාරේ කීටම් අග්‍රීමන්ට් කියන ගිවිසුමක් චයිනා හාබ එකත් එක්ක අත්සං කරනවා. අත්සං කරලා මොකද්ද කියන්නේ? හම්බන්තොට වරායේ තමන්ට දෙන අයිතිය මොකක්ද? එතන ඒගොල්ලන්ට අක්කර 50ක් ඩොලරයකට දෙනවා කියලා පොරොන්දු වෙන එක ඩොලරයකට හෙක්ටයාර් 50ක් දෙනවා කියලා කියනවා. ඊළඟට ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා එතන හමුදාව පිළිබඳව. හමුදාවට එතන අයිතියක් තියෙනවද නැත්ද කියන එක කීටම් අග්‍රීමන්ට් එකේ කිසි දෙයක් නැහැ. මේ ඔක්කොම කරන්නේ මාස 3කට කලින් ඡන්දයකට කලින්. එතකොට මේක අත්සන් කරන්නද අර මිලියන ගාන ඩොලර් මිලියන ගාන ඒ නිව්යෝක් ටයිම්ස් එකේ කියපු කියද හතයි ඩොලර් මිලියන 7.3ක් ගෙව්වේ කියන ප්‍රශ්නය අද මතුවෙනවා. අපි මේකට විවාදයක් අපිට ඕනේ. විවාදයක් විතරක් නෙවෙයි මේකට කොමිසමකුත් ඕනේ. මෙන්න මේවාගේ දැන් මෙන්න මේවා නියම හොරකම්. දැන් කියනවා අපිට ඇවිල්ලා කියනවා මේ කරපු දේවල් කියලා. මේ අග්‍රීමන්ට් එක දැක්කම මේවා ලියලා තියෙන්නේ නිකන් තුට්ටුවට ගරු මන්ත්‍රීතුමනි. මම විශේෂයෙන්ම කියන්න ඕනේ හම්බන්තොට වරාය විතරක් නෙවෙයි. ඔබතුමා හම්බන්තොට වරායේ ඒ කිසිම නාවික හමුදාවට අයිතියක් නැතුව, ඒවාගේම හමුදාවට අයිතියක් නැතුව ඉඩම් සින්නක්කර ලියලා දීපු එක තමයි අපි වෙනස් කරන්නේ. ඒවාගේම තමයි ගරු මන්තිතුමනි කොළඹ වරා කොළඹ පෝත් සිටිය එක කොළඹ පෝත් සිටිය කියන්නේ අධ්‍යාරක්ෂිත කලාපයක්. අධ්‍යාරක්ෂිත කලාපේ අක්කර පනා කෙලින්ම සින්නක්කරව චීන ආණ්ඩුවට ලියල දෙනවා. චීන ආණ්ඩුවට ඕනම දෙයක් කරන්න කියලා මේ රටේ ස්වෛරිත්වය නැති කරන්න ස්වෛරිත්වය ඇත්තටම පාවා දීපු කණ්ඩායමක් දැන් මෙතෙන්ට අවිලා කතා කරනවා මා ලොකෝට උපාසකයෝ වගේ. ඒක වෙනස් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ ගිවිසුම වෙනස් කරලා ඒක බදු ගිවිසුමක් බවට පරිවර්තනය කරන්නේ අපේ ආණ්ඩුව කියන එක මා කියන්න කැමති. ඒ නිසා ලැජ්ජ නැතුව කරුණු නැතුව කතා කරන්න එපා. තවත් කරුණු කියන්න ස්තුතියි.
ඔන්රබල් බිජිත කේරත්.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි,
ඔන්රබල් වේලු කුමාර්.
ජිතේ රත්මන්තුමා කතා කර.
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම බදු පැනවීම සහ බදු නිදහස් කිරීම සාකච්ඡා වෙන මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමති 2004 දෙසැම්බර් සුනාමිය ආපු වෙලාවේ නිවාස ඉදිකිරීම සඳහා ඇස්බස්ටෝස් සීට්වලට තිබිච්ච බද්ද අඩු කරනු ලැබුවා. ඒ නිසා එදා ඒ මොහොතේ නිවාස ඉදිකිරීමේදී යම් කිසි සහනයක් සිද්ධ වුණා සීට් සෙවිලි කිරීම සඳහා. නමුත් ගරු මුදල් ඇමතිතුමනි, ඒ බදු අඩු කිරීම විශේෂයෙන්ම ඇස්බස්ටෝස් සීට්වල අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේදී තීරුබදු අඩු කරේ සුනාමියත් එක්ක. නමුත් සුනාමිය අවසන් වෙලා දැන් අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ තත්ත්වය වෙනස් කරේ නැහැ. මේකත් එක්ක පහුගිය කාලය තුල අපේ රටේ නිෂ්පාදනය කරන විශේෂයෙන්ම උළු නිෂ්පාදන කරුවන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. පහුගිය කාලේ උළු නිෂ්පාදනය කරන උළු රජයේ මගින් රජයේ ව්‍යාපෘති වලට මිලදී ගනු ලැබුවා. නිවාස ව්‍යාපෘතිවලදී නිවාස අධිකාරී මගින් මේ දේශීය උළු නිෂ්පාදකයන්ගේ උළු ඒ නිවාස සඳහා නියම කරා. ඒ විතරක් නෙමෙයි, ඒවා මිලදී ගනු ලැබුවා. නමුත් දැන් ඒ තත්ත්වය එහෙම වෙලත් නැහැ. නිවාස අමාත්‍යංශයේ තීරණයක් අරන් තියෙනවා ඒ නිවාස අමාත්‍යංශයෙන් හදන නිවාස සඳහා උළු සෙවිලි කරන්නේ නැහැ කියලා. ඒ අනිවාර්යයක් කරලා තියෙනවා ඇස්බස්ටෝස් සීට් පාවිච්චි කරන්න. තීරුබදු අඩු කිරීමකුත් කරා සුනාමියෙන් පස්සේ. ඒ අඩු කරපේක මේ වෙනකන් නැවත වෙනස් කරලත් නැහැ. ඒ වගේම දේශීය නිෂ්පාදනයක් වෙන උළු සෙවිලි කිරීම සඳහා රජය මගින් මිලදී ගන්නෙත් නැහැ. රජයේ ඉදිකරන ගොඩනැගිලි සහ නිවාස සඳහා දැන් උළු භාවිතා කරන එක සිද්ධ කරන්නේ නැහැ. නමුත් අපිට මතකයි ගරු ජනාධිපතිතුමා මීට වසර දෙකකට තුනකට කලින් පැහැදිලි ප්‍රකාශයක් කරා 2018 ජනවාරි පළවෙනිදා ඉඳලා ඇස්බස්ටෝස් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. ඒ වගේම කිසිදු ගොඩනැගිල්ලකට හෝ නිවාසයකට ඇස්බස්ටෝස් සීට් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ, ඒ නීතියෙන් තහනම් කරනවා කියලා. ඉතින් ඒක ඒ ප්‍රකාශය කරේ මීට අවුරුදු දෙකකට කලින්. එතකොට අද වෙනකොට ජනවාරි පළවෙනිදා පහුවෙලා මාස 7ක් ගත වෙලා තියෙනවා. ඒ තීන්දුව ක්‍රියාත්මක වෙලත් නැහැ. ඇත්තටම ඒක රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුවක්ද? ඒ ප්‍රතිපත්තිමේ තීන්දුවක් නම් දැන් ඒ ප්‍රතිපත්තියට මොකද වෙලා තියෙන්නේ? මේ අපි කියන්නේ නැහැ ඇස්පෙස්සෝ සීට් මෙහෙට තහනම් කරන්න කියලා. නමුත් මම ප්‍රශ්න කරන්නේ ආණ්ඩුව ජනාධිපතිවරයා රටේ නායකයා විදිහට එදා ඒ කරපු ප්‍රකාශය. ඒක ප්‍රතිපත්තිමේ ප්‍රකාශනයක් විදිහට තමයි එදා කරේ. එතකොට දැන් ඒ ප්‍රතිපත්තියත් නැහැ. ලොකුම විහිළුව තමයි ජනාධිපතිවරයා සම්බන්ධ වෙන නිවාස ව්‍යාපෘති වලටත් දැන් පාවිච්චි කරන්නේ ඇස්බස්ටෝස් සීට්. මම දැක්කා මේ සති දෙකකට කලින් පොළොන්නරුවේ නිවාස ඉදිකිරීමකදී ජනාධිපතිතුමත් සම්බන්ධ වුණා. එතුමා සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කේ වට යනවනේ. ඒතර පොළොන්නරුවේ ඒ නිවාස ඉදිකිරීමේදී නිවාස ඇමතුමයි ජනාධිපතිතුමයි දෙන්නම ඉන්නවා. ඇස්බෙස්ටෝස් සීට් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ අලුතෙන් ඇතිවෙච්ච මේ සති දෙකකට කලින් ජනාධිපතිවරයාම ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගැන රටට ප්‍රකාශයක් කරලා අවසානයේදී එතුමාම දැන් ලොකුම විහිළුවක් විදිහට මේ ඇස්බෙස්ටෝස් සිවිලිකරණ රජයේ විසින් මෙදිකරන නිවාස ව්‍යාපෘති විවෘත කරන්නත් යන. ඒතර ඔබතුමල්ලගේ ප්‍රතිපත්තියට මොකද උනේ? ඒක එහෙම ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් ඒක ප්‍රතිපත්තිය වෙනස් කරාද? වෙනස් කරා නම් ජනාධිපතිවරයා විසින් හෝ ආණ්ඩුව විසින් රටට එය පැහැදිලිව ප්‍රකාශකින් කිව යුතුයි. නැහැ, ජනවාරි පළවෙනිදා ඉඳලා ඇස්බෙස්ටෝස් තහනම එදෙස ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමා එහෙම කිව්වට ආණ්ඩුව අපි එහෙම කරන්නේ නැහැ කියලා. මේ වෙනකන් එහෙම කියලත් නැහැ. ඒත් එහෙම කියපු නැති එකෙන් ප්‍රශ්නේ උනේ අපේ රටේ දේශීය උළු නිෂ්පාදකයාට. දේශීය උළු නිෂ්පාදකයා මේ ප්‍රකාශනයත් එක්ක තමන්ගේ උළු කර්මාන්තයේ නගා සිටීම සඳහා වැඩි ධෛර්යයකින් මැදිහත් වුණා. මොකද ඔවුන් හිතුවා 2018 ජනවාරි පළවෙනිදා වෙනකොට එදා සුනාමියෙන් අඩු කරපු තීරුබද්ද ඒ අඩු කරපු එක වෙනුවට සම්පූර්ණයෙන් තහනම් කරොත් උළු නිෂ්පාදකයන්ට යම්කිසි තැනක් ලැබෙයි කියලා. ඒ නිසා ඔවුන් මේ කර්මාන්තේ දියුණු කරන්න තමන්ගේ තවත් ආයෝජනය කිරීම වැඩි කරා. බැංකු ණය අරගෙන තමන්ගේ කර්මාන්තේ දියුණු කරන්න මැදිහත් වුණා. දැන් මේ වෙනකොට ලංකාවේ ඇත්තරම ගත්තොත් විශාල ප්‍රමාණයක් මේ නිෂ්පාදනයේ තුල ඍජු හා වක්‍ර රැකියා ලබන ඍජු රැකියා ලබන පිරිසක් ඉන්නවා, වක්‍ර රැකියා ලබන පිරිසක් ඉන්නවා. ඒ වුණ අද පරිසරයට හානි වෙන ආකාරයට මැටි ගන්නෙත් නැහැ. ඒකටත් රජයත් එක්ක සාකච්ඡා කරලා පහුගිය කාලේ ක්‍රමවේදයක් සකස් කරගෙන තිබුණා. මේ වැව් හැරීමේදී වැව් වලින් ඒ අවශ්‍ය කරන උළු වලට අවශ්‍ය කරන මැටි ගන්න. ඒ නිසාම බොහෝ උළු නිෂ්පාදකයන්ට SLS සහතිකයක් ලැබිලා තියෙනවා. ඒතර මේ ප්‍රමිති සහතිකයක් ආණ්ඩුව මගින්ම දීලා තියෙනවා. ඒ නිෂ්පාදනය වැඩි කරන්න කියලා උන් ඉලක්ක සහගතව මැදිහත් වුණා. හැබැයි අද වෙනකොට විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ දන්කොටුව, හලාවත, කුරුණෑගල, ගම්පහ, ඒ වගේම අනුරාධපුරේ, පොළොන්නරුවේ එවැනි දිස්ත්‍රික්කවල පවා මේ කර්මාන්තේ නිරිත වෙන නිෂ්පාදක විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒතර ඔවුන්ට අද තමන්ගේ නිෂ්පාදනය පවත්ව ගන්න බැරි වෙලා තියෙනවා. මොකද ඇස්බෙස්ටෝස් සීට් සඳහා ඒ අඩු කරපු තීරුබද්ද 2004 අඩු කරපු තීරුබද්ද එලෙසම පැවැත්වීම නිසා උළු කැටයක් විකුණ ගන්න බැහැ. ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඊට වඩා වැඩි වෙනවා. ඒ නිසා අද එක පැත්තකින් අපේ දේශීය කර්මාන්තයක් කඩන් වැටලා තියෙනවා. අනිත් පැත්තෙන් විශාල විදේශ විනිමයක් අපේ රටින් පිටට ගලාගෙන යනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර් බිලියන 10ක විතර ප්‍රමාණයක් මේ හරහා ඇදී යනවා කියලක තමයි ඒ ශේෂ්ත්‍රීය නියුක්ත අය ගණන් හදලා කියන්නේ. එතකොට රටේ නිෂ්පාදනයක් වැඩි දියුණු කිරීම හරහා රටේ රැකියා ප්‍රශ්නට උත්තරයක් වෙනවා වගේම දේශීය නිෂ්පාදනය නගා සිටවන්න පුළුවන්කම තියෙනවා වගේම විශේෂයෙන්ම ඇස්බෙස්ටෝස් සීට් හරහා පිළිකා රෝගය ඇති වෙලා ඒ පිළිකා රෝගය නිසා විවිධ රෝගවලට පීඩාවට ලක් වෙන ඒ රෝගීන් ඒකෙන් මුදව ගන්නත් පුළුවන්. අනිත් පැත්තට ඒ සඳහා සෞඛ්‍ය සඳහා පිළිකා සඳහා වියදම් කරන මුදල් ප්‍රමාණය මහරගම් පිළිකා රෝහලේ විතරක් නෙමෙයි, එවැනි පිළිකා රෝහල් දැන් තව ගණනාවක් අවශ්‍ය වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මේ ප්‍රශ්නය මීට වඩා බැරෑරුම්ම දකින්න ඕනි කියන එක මා පළමුවෙන්ම අවධාරණය කරන්න කැමතියි. එතෙන්දී ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය සහ සුනාමියේ වෙලාවේ මේ තීරුබදු අඩු කිරීම කියන එක එලෙසම පවත්වාගෙන යාම පිළිබඳව ආණ්ඩුවේ මතය මොකක්ද කියන එක දැනගන්නත් කැමතියි. ඒ වගේම ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, පහුගිය කාලේ අපි දැක්කා අපේ රටේ නිෂ්පාදනයන් අපි අපනයනය කරද්දි ඒ අපනයන කරුවන්ට නිෂ්පාදකයන්ට යම් සහනයක් ලැබෙන තත්ත්වයක් තිබුණා. නමුත් ඒක වෙනස් කරා ඔබතුමන්ලගේ ආණ්ඩුවේ පළවෙනි අයවැයි. ඔබතුමන්ලා තේ ප්‍රතිඅපනයනය සඳහා ඉඩ ලබා දුන්න. එක නීත්‍යානුකූල කර. එදා හොරෙන් සිද්ධ වෙච්ච දේ රජයේ ප්‍රතිපත්තියක් විදිහට කෙන්‍යාවගේ රටවලින් ගෙනල්ලා නැවත අපනයනය කරන්න පුළුවන් කියන එක අයවැය යෝජනාවක් විදිහට ඉදිරිපත් කරා. කරුංක ඒ විදිහටම කරුංකවලට තිබිච්ච ඒ ප්‍රතිපත්තියත් ලිහිල් කරා. එනිසා අද අපේ රටේ කරුංක නිෂ්පාදකයෝ එවගේම අපේ කුඩා පරිමාණ තේ නිෂ්පාදකයෝ විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේක තේවලින් පටන් ගත්ත එක කරුංකවලින් ඊළඟට ගම්මිරිස්වලට දැන් වෙනකොට සියඹලවලටත් බලපාලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි හිතන්නේත් නැහැ මේ සියඹල ගස්වල හැදෙන සියඹල කරල් ටික නිකන් බිමට වැටෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. නමුත් මේ සියඹල ටික එකතු කරලා කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට ඒ දිස්ත්‍රික්කවල කුඩා පරිමාණයෙන් ගම්මට්ටමෙන් එකතු කරන සියඹල ටික මහ පරිමාණයෙන් කන්ටේනර් ගණන් අපේ රටින් අපනයනය කරනවා. ඒ අපනයනය කිරීමේදී කර්මාන්තයක් විදිහට මේක දියුණුවමින් ආවා. පොහොර දාලා වතුර දාලා හදන ගහක් නෙමෙයි සියඹල ගහ. නිකන් ඉබේ හැදෙන ගහක්, කිසිදු වියදමක් පිරිවැයක් දරන්නේ නැතුව ලැබිච්ච ලාභයක්. ඉතින් ඒ ලාභේ රටට සම්පතක් කරගන්න තිබිච්ච ලොකු අවස්ථාවක් තිබුණා. ඒ නිසා කර්මාන්තයක් විදිහට මේක දියුණු වෙමින් ආවා. නමුත් ඔබතුමන්ලගේ පැත්තෙන් සියඹල සම්බන්ධෙනුත් අර ප්‍රතිඅපනයන සඳහා අවස්ථාව දීලා තියෙනවා. ඒතොර දැන් කර්මාන්තයක් විදිහට දියුණු වෙමින් ඇවිල්ලා ඒ කර්මාන්තයේ හරහා ගම්මට්ටමේ හිටපු ග්‍රාමීය ජනතාවටත් යම්කිසි ආදායමක් ලැබෙමින් තිබිච්ච එක ඒ ප්‍රතිඅපනයන ඉඩදීමෙන් අද වෙනත් රටවලින් මෙහෙට සියඹල ගෙනල්ලා ලංකාවේ සියඹල විදිහට වරායෙන් ඒ වෙලාවේම ආපහු අපනයනය කරා. කරුංක ඉන්දුනීසියාවෙන් ගෙනල්ලා ගොඩබාන්නෙත් නැතුව කන්ටේනර් මාරු කරලා එහෙම එක්ස්පෝර්ට් කරා වගේම තේ කෙන්‍යාවෙන් ගෙනල්ලා ආපහු එක්ස්පෝර්ට් කරා වගේම ගම්මිරිස් වියට්නාමෙන් ගෙනල්ලා එක්ස්පෝර්ට් කරා වගේම අද සියඹල ටිකත් නැවත එක්ස්පෝර්ට් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒතර මේක ඔබතුමන්ලගේ පැත්තෙන් විශේෂයෙන් මුදල් අමාත්‍යංශයේ පැත්තෙන් මේ තත්ත්වය පාලනය කරන්න මොනවද ගන්න ක්‍රියාමාර්ග? ඒතර මේවා පිටිපස්සේ මහා ජාවාරම් තිබුණා. ඒව ජාවාරම් වලට ඍජුවම ඇමතිවරු සම්බන්ධයි කියන එක හරි පැහැදිලිව තියෙනවා. ඒ ඇමතිවරුන්ගේ ගෝලියෝ තමයි කරුංක අපනයනේ ඉන්නේ. ඒ ඇමතිවරුන්ගේ ගෝලියෝ තමයි ගම්මිරිස් අපනයනේ ඉන්නේ. වියට්නාමෙන් ගම්මිරිස් ගේන්නේ. ඒ විෂයභාර ඇමතිවරයන්ගෙන් ඒ ප්‍රශ්නේ අහනකොට මුලදී කිව්වා දන්නේ නැහැ කියලා. නමුත් පස්සේ ඒ ගෙන්නපු ඩොකියුමන්ට්ස් රිපිලේකන ආපහු එක්ස්පෝර්ට් කරපුවා. ඒවා සාක්ෂි සහිතව දුන්නට පස්සේ අන්න පිළිගත්තා එහෙම දෙයක් වෙනවා කියලා. නොදැන හිටියා නෙමෙයි. ඒ සම්පූර්ණ බොරුවක් කරේ. සියඹල සම්බන්ධෙනුත් එහෙමයි. ඉසලකෝ දන්නේ නැහැ කියලා. නමුත් යදාලා ලිපිලේකන දුන්නම ගෙනාපු ව්‍යාපාරිකයෝ ආපහු රීඑක්ස්පෝර්ට් කරපු විදිය ඒ වේ ඩොකියුමන්ට්ස් පෙන්වුවට පස්සේ අන්න පිළිගත්ත එහෙම දෙයක් වෙනවා කියලා. මොකද ඒකෙන් අපේ රටට ලැබෙන්න තියෙන විශාල විදේශ විනිමයක් අපට අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි නිෂ්පාදනයක් විදිහට අපේ රටේ නිෂ්පාදනය දියුණු වෙන්නේ නැහැ. අපේ දේශීය නිෂ්පාදනය කඩන් වැටෙනවා. ඔබතුමන්ලා රුපියල බාල්දු වීමත් එක්ක අපේ අපනයන වැඩි වෙනව නම් ඒ අපනයන වැඩි වෙන එකට රුපියල බාල්දු විමාසයක් වෙන්න පුළුවන්. හැබැයි අපනයන් වැඩි වෙලා නැහැ. කරුංක ටික පිටරටින් ගේනවා නම් තේකොළ ටික පිටරටින් ගෙනල්ලා ආපහු එක්ස්පෝර්ට් කරනවා නම් ගම්මිරිස් ටික පිටරටින් ගෙනල්ලා අපි එක්ස්පෝර්ට් කරනවා නම් සියමල කරලත් අපි එහෙම කරනවා නම් අපේ රටේ දේශීය නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒකට අපනයන ආදායම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා මේ හරහා නැති වෙන අපේ අපිට අහිමි වෙන විදේශ විනිමය ඒ විතරක් නෙමෙයි අපේ දේශීය කෘෂිකර්මාන්තය කඩාවැටීම ඒ පිළිබඳ ඔබතුමන්ලගේ ප්‍රතිපත්තිය රාජ්‍ය ප්‍රතිපත්තිය වහම වෙනස් කළ යුතුයි කියලා නැවත අපි අවධාරණය කරනවා. මේකට ඉඩ තියන්න එපා. අපිට අපනයනය කරන්න ගම්මිරිස් ඕන තරම් තියෙනවා. රුපියල් 1200ට 300ට තිබිච්ච ගම්මිරිස් කිලෝ එක අද රුපියල් 500යි 600යි. රුපියල් 500ට විකුණ ගන්නත් බැහැ. අමාරු. රුපියල් 600ටත් 500ට 600ටත් විකුණ ගන්න එක ඉතාම දුෂ්කර වැඩක් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ගම්මිරිස් ගොවියෝ රටපුරාම පොන්රාගල ඇමිලිපිටිය රත්නපුර හම්බන්තොට බදුල්ල ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ගොවීන් ප්‍රමාණයක් මේ ප්‍රශ්නේ නිසා විවිධ පීඩාවන්ට ලක් වෙලා තියෙනවා. ඔවුන් ගම්මිරිස් වගාවෙන් ඉවත් වෙන වගාවක් විදිහට වර්ධනය කළ යුතු ඒ භෝග වගාව ඔබතුමල්ලගේ මේ ආනයන අපනයන ප්‍රතිපත්තිය වැරද්ද නිසා අද කඩම් වැටලා තියෙනවා. ඒ නිසා ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරන්න ඉඩ දෙන එක, කරුංක ප්‍රතිඅපනයනය කරන්න ඉඩ දීලා තියෙන එක, ඒ වගේ ඒ විතරක් නෙමෙයි සියඹලා ප්‍රතිඅපනයනය කරන්න ඉඩ දීලා තියෙන එක වහම නතර කරන්න. එම නතර කරේ නැත්තම් තව තවත් මේ රටේ ගම්මිරිස් ගොවියෝ ඒ වගේම කරුංක ඒ පුවක්ගස් හරහ පුවක්ගස් ටික නිකන් හැදෙන පුවක්ගස් ටික ඒක වගාවක් විදිහට ඇත්තට වගා කළා නෙමෙයි, ඒකෙන් යම්කිසි ආදායමක් උපයන ග්‍රාමීය ඒ ගැමි ජනතාවගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. සියඹල කරල ඒ ප්‍රතිඅපනයන ඉඩදීම නිසා ග්‍රාමීය ජනතාව තවත් කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්තිය මේ විශේෂයෙන්ම තීරුබදු සහ ඒ ආනයන අපනයන ප්‍රතිපත්තිය වහාම වෙනස් කරන්න කියන එක අපි අවධාරණය කරනවා. එවගේ මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් රුපියලේ බාල්දු වීමත් එක්ක අපිට අහිමි වන අපි අපිට වැඩිපුර ගෙවන්න වෙන ණය ප්‍රමාණය සහ පොලි වාරිකය ඒක පිළිබඳ මහබැංකු වාර්තාව ඉතා පැහැදිලිවම මුදල් අමාත්‍යාංශෙම නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. රුපියලේ බාල්දු වීමත් එක්ක ණය ආපසු ගෙවීමේදී වැඩි වූ ණය ප්‍රමාණය මෙච්චරයි කිය. රුපියලේ බාල්දු වීමත් එක්ක පොලි ආපසු ගෙවීමේදී වැඩි වූ පොලි මුදල් ප්‍රමාණය මෙච්චරයි කිය. ඒ නිසා කවුරු හරි කියනවා නම් රුපියල බාල්දු වීමත් එක්ක අපේ ණයවලට බලපෑමක් නැහැ, අපේ ණය වාරිකවලට පොලිවලට කිසි බලපෑමක් නැහැ කියලා, ඒක අමූලික බොරුවක්. එහෙමනම් මුදල් අමාත්‍යාංශයෙන්ම මහබැංකුවෙන් නිකුත් කරපේ මහබැංකු වාර්තාවේ එහෙම සඳහන් කරේ ඇයි? ඉතින් මහබැංකු වාර්තාවම පිළිගන්නවා, කියන්නේ මුදල් අමාත්‍යාංශය පිළිගන්නවා රුපියලේ බාල්දු වීමත් එක්ක අපි ගත්ත ණයවලට වැඩිපුර මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙලා තියෙනවා, ගත්ත ණයවලට ගෙවන පොලිය අපිට වැඩි වෙලා තියෙනවා කියලා. ඒ නිසා මේ රුපියලේ බාල්දු වීම කියන එක නිකන් ඇති වුණා නෙමෙයි. රුපියලේ බාල්දු වීම ඇති වෙන්නේ රටේ සමස්ත නිෂ්පාදනය කඩා වැටීමත් එක්ක. නිෂ්පාදනය වැඩි කරන්න නම් ඔබතුමන්ලා අර කියන තීරුබදු ප්‍රතිපත්ති වෙනස් කරන්න. සාමාන්‍යයෙන් විහිළුකාරී විදිහට අල සහ ලුණු සම්බන්ධයෙන් තීරුබදු ප්‍රතිපත්තිය අපේ රටේ හැමදාම ක්‍රියාත්මක වෙන්නේ. අල ගලවන කාලෙට ඒ ගොවීන් පළදාව ලබන කාලෙට ඔබතුමන්ලා හැමදාම කරපු දෙයක් තමයි අල ගෙන්වීම වැඩි කරන ඒ බදු අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ ගොවි ඇවිල්ලා පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරලා පෙළපාලි ගිහිල්ලා විරෝධතා දක්වනකොට ඔන්න අපව් හදිසි හිටපු ගමන් හීනෙන් බය වුණා වගේ ගැසට් එකක් ගහන ගල තීරුබද්දක් පනවන පනවනකොට මෙහි අල ගොවියෝ අල ටික වෙළඳපොළට දාලා ඉවරයි. ඒගොල්ලන්ට වෙන්න තියෙන අලාභය සිද්ධ වෙලා ඉවරයි. බීලුණු වලටත් මේ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ හැමදාම. මාතලේ දඹුල්ල බීලුණු ගොවීන් හැමදාම මුණ දෙන ප්‍රශ්නයක් තමයි ඔවුන් ඒ පළදාව ලබන කාලෙට ඒ අවශ්‍ය කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් වෙළඳපොළට බඩු ටික දැම්මට පස්සේ ඒ තමන්ගේ පළදාව දැම්මට පස්සේ තමන්ට වෙන්න ඕනේ අලාභය සිද්ධ වුණාට පස්සේ රජයේ ගැසට් නිවේදනය නිකුත් කරලා බදු පනවනවා. එතකොට අශ්වය ස්ථාලෙන් පැනලා ඉවරයි. අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය කරන බීලුණු වලින් 80% තවමත් අපි පිටරටින් ගෙන්නනවා. සීනි අවශ්‍ය පරිභෝජනයට අවශ්‍ය සීනි වලින් 91.5% අපි තවමත් පිටරටින් ගෙන්නනවා. මිරිස් වලින් 80% අපි තවමත් පිටරටින් ගෙන්නනවා. එතකොට රුපියලේ කඩාවැටීම, රුපියලේ බාල්දු වීම පිටරටින් ගේන සීනි වලට බලපානවා, පිටරටින් ගේන මිරිස් වලට බලපානවා, පිටරටින් ගේන බීලුණු ගෙඩියටත් බලපා. එතකොට එක පැත්තකින් දේශීය ගොවියත් කඩන් වැටෙනවා, අපේ ආනයන වියදමත් වැඩි වෙනවා, අපනයන ආදායම අඩු වෙනවා. එදා ඩොලර් බිලියන 20යි ආනයන වියදම, ඩොලර් බිලියන 10යි අපනයන ආදායම තිබුණා. ඉතින් ඒ පරතරය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ ආනයන වියදම අඩු වෙලා නැහැ. අදත් අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20යි. අපනයන ආදායම ඩොලර් බිලියන 18යි. ආනයන වියදම පොඩි ප්‍රමාණයක වෙනස් වෙනවා 18 මාරක් වෙලා තියෙනවා. හැබැයි අපනයන ආදායම කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒත් ඔබතුමන්ලා ආර්ථිකය ගන්නකොට කිව්වේ අපනයනේ වැඩි කිරීම සඳහා දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රජයේ ප්‍රතිපත්තිය කියලා. ඒත් ඔබතුමන්ලගේ පහුගිය අයවැයේදී නීල හරිත අයවැය. ඒ නීල හරිත අයවැය ඇතුලේ මොනවද අපේ ආර්ථිකයට සිද්ධ වුණේ? දැන් නීල හරිත වචනෙත් මතක නැහැ. දැන් ඔබතුමන්ලවත් අඩුම ගානේ පාවිච්චි කරන්නේ. නීල හරිත අයවැය කියලා ලස්සන වචනයක් දැම්මා. ඒක හරි సౌందర్యාත්මක විදිහට කියෙව්වා. ඒක දවස් 3-4ක් මාධ්‍යවල ලස්සන පොල් ගෙඩි අකුරෙන් පත්‍රවල ගියා. රූපවාහිනිවල පෙන්නවා. හැබැයි නීල හරිත අද පේන්නත් නැහැ. අද බදු පිට බදු. මේ අප්‍රේල් මාසේ ඉඳලා දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ බදු වැඩිවි. සහ ණය වැඩිවි. ණය පොලි මාර්කේ වැඩිවි. තවත් IMF එකෙන් බදු ණය ගන්න වෙච්ච එක. අපේ තියෙන සම්පත් ටික වරාය විකුණලා දාන්න සිද්ධ වෙච්ච එක. එහෙනම් අපේ වරාය විකුණන්නේ අපි IMF එකෙන් තවත් අය වාරික ගන්න අපේ නිෂ්පාදනයේ කඩන් වැටෙන නිසා. නිෂ්පාදනයේ කඩන් වැටෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා ඔබතුමන්ලගේ මේ තීරුබදු ප්‍රතිපත්ති. ආනයන අපනන ආර්ථික ප්‍රතිපත්ති ඇතුලේ යම් යම් භාණ්ඩවලට අය කරන බදුවල තියෙන විෂමතාවය. ඒවා සමහර ඒවා එක් එක් ඇමතිවරයාගේ උමනාවන්වලට ගහලපුවා තියෙනවා. සමහර ව්‍යාපාරිකයන්ගේ උමනාවලට ඇමතිවරු හරහා ගහපු බදු තියෙනවා. අපි දැක්කා ඊයේ පෙරේද ෆොටෝකොපි මැෂින් එක. ෆොටෝකොපි මැෂින් අපේ රට ආනයනය කරනවා. අලුත්ම ඒවා ආනයනය කරනවා. ඒ වගේම පාවිච්චි කරපුවත් ආනයනය කරනවා. ඔබතුමන්ලා මම දැක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ පාවිච්චි කරපු ෆොටෝකොපි යන්ත්‍ර ගෙන්වීම තහනම් කරන්න යනවා. වාහන ගෙන්වනවා පාවිච්චි කරපු වාහන. සෙකන්ඩ් හෑන්ඩ් වාහන. ඒවට තියෙනවා අවුරුදු 2-3 කියලා කාල සීමාවල් දාලා යම් කිසි සීමා කිරීම කළා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රට ෆොටෝකොපි වලට පුළුවන්. ඒකේ තියෙනවා අර මීටරේ. ඒකෙදි වාහනේ පුළුවන්. වාහනේ තොරණ කරනවානේ. නැහොත් අරක එහෙම නැහැ. ඒකේ ටෝනර් ප්‍රමාණය ගිය ප්‍රමාණය මනින්න පුළුවන්. කොච්චර කාලයක් පාවිච්චි කරාද කියන එක.
වර්ගුණසේකර මන්තුමා.
ඊවෙස්ට් එක.
ඔව්.
ඊවෙස්ට් එක.
එහෙම ගෙනාවොත් මේ මේ මං හිතන්නේ අර කම්පියුටර් පරණේ
වගේ නාවගේ සිංගප්පූරු ගිවිසුම යටතේ
අර මොෂින් මැෂින් ගෙනාවගේ මහාට මෙහේ කුණු කොට ගහන්න කියනගෙන ඉන්නේ.
ඒකට පරණ මොකේ වගේ එන්න එපා. ඒකට දාන්න සීමා.
ඉතේ රත්මන්තුමාට.
ඒවට කන්ඩිෂන් දාන්න. ඒකයි මම කියාගෙන ගියේ. ඕන කුණු කොටක් ගේන්න දාන්න එපා. ඒ ඕන කුණු කොටක් ගේන එක දැන් සිද්ධ වෙනවා. දැන් ගේනවා.
එහෙම ගේන්න ගත්තොත් මේ ජාවාරංකාරු මේවා ගෙන ඉන්නේ.
දැනට ගේනවා. ඒකට කන්ඩිෂන් දාන්න. කන්ඩිෂන් දාලා ඒක මනින ක්‍රමයක් හදන්න. තොරද වාහන ගෙන්නනකොට අවුරුදු කීයක් පාවිච්චි කරාද කියන එක මත තිරුබදු
ගරු මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා
තිරුබදු තීරණය කරනවා. එතකොට ෆොටෝකොපි මැෂින් වල සහ වෙනත් ඒ වගේ මැෂින් ෆොටෝකොපි මම උදාහරණයට ගත්තේ. ඒක සම්පූර්ණයෙන්ම තහනම් කරොත් ඒතර අලුත්ම ෆොටෝකොපි එකක් තමයි ගේන්නේ. ඒතර අලුත්ම ෆොටෝ එකක් කොපි එකක් ගෙනාවම ඒකෙන් ෆොටෝකොපියක් සඳහා යන වියදම වැඩි වෙනවා. මොකද ඒකට දරන පිරිවැය වැඩි වුණාම අනිවාර්යයෙන්ම දැන් මේ අපිට ෆොටෝකොපියක් ගහගන්න තියෙන රුපියල් 5-6ට ඒක රුපියල් 10-15ට වැඩි වෙනවා. ඇයි ඒ? අර පිරිවැය වැඩි වෙන නිසා. නමුත් අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු විශේෂයෙන්ම දියුණු කාර්මික වශයෙන් දියුණු රටවල්වල ජපානයේ, ජර්මනි වෙනත් එවැනි රටවලින් ගෙන්නන ඒ රටවල් ඒ අය පාවිච්චි කරා කියලා අයින් කරන අයින් කරාට අපේ රටේ ඇත්තටම එහෙම සම්පූර්ණයෙන් අයින් කරන්න අවශ්‍ය නැහැ. අවුරුද්දක් පාවිච්චි කර ෆොටෝකොපි මැෂින් එකක් තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔබතුමන්ලා දැන් ප්‍රතිපත්ති හදන්න යන්නේ සම්පූර්ණයෙන්ම නතර කරන්න. සාකච්ඡාව සිද්ධ වෙලා තියෙන එතෙන්ට. අපි හිතන්නේ ඒක එහෙම කරන එක සාධාරණ නැහැ. ඒ නිසා ඒ අවශ්‍ය දේ සලකා බලා තිරුබදු ප්‍රතිපත්තිය තීරණය කළ යුතුයි කියන එක අවධාරණය කරමින් විශේෂයෙන්ම මා මතු කරපු ඇස්බෙස්ටෝස් සීට් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය එය වළංගු ප්‍රකාශයක්ද නැත්නම් ඒක දැන් අවලංගු වෙලාද ඒ විතරක් නෙමෙයි ඒ හරහා උළු නිෂ්පාදකයන් ඒ උළු නිෂ්පාදනයේ කඩාවැටීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගනු ක්‍රියාමාර්ගය මොකද්ද? රජයේ ගොඩනැගිලිවලට රජයේ නිවාසවලට සීට් ඇස්බෙස්ටෝස් සීට් පාවිච්චි අනිවාර්ය කරලා දැන් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හැලුවට ලක් කරලා තියෙන්නේ ඇයි? ජනාධිපතිවරයාම තමන්ගේ ආණ්ඩුවෙන් හදන නිවාස ව්‍යාපෘතිවලට ඇස්බස්ටෝස් සීට් සෙවිලි කරපු නිවාස විවෘත කරන්න යන්නේ ඇයි? එතුමම කිව්වනම් මේක තහනම් කරනවා කියලා. එතුමම කොහොමද මේකට යන්නේ? ඒ තත්ත්වයේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එකත්, විශේෂයෙන්ම අපේ වැවිලි ගම්මිරිස් සියඹල
ගරුන්තම අවසන් කර
අපේ වැවිලි නිෂ්පාදනයන් දිරිගැන්වීම සඳහා අර ප්‍රතිපනයන ප්‍රතිපත්තිය වහම වෙනස් කරන්න කියන එකත් අවධාරණය කරමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.